கரு ரவுஃப் ஹக்கீம் மெத்துமா உபத்துமால வினாடி அட்டக காலையாக திபேனா ஓட ப்ளீஸ் ஒன்பல் சமான் பிரிய ஹீராத்து வெல்கம் டு தி காம்படிஷன்.
ரவுஃப் ஹக்கீம் மெத்துமா
கரு மூலாசனாரோட மஞ்சத்துமணி மம அப்பகே ஸ்ரீலங்கா பலஸ்தீனு மித்ர பார்லிமெண்ட் மித்ர சங்கமே லேகம் ஹட்டியட்ட அத பத்துனு டிலான் பெர்ரா மெத்துமாட்ட ஸ்தூதிவந்த வேணவா எத்துமா அப்பி கத்த தீர்ணே பிலிபந்த தனம் தீம பிலிபந்தவ ஓ எத்துமாட்ட ஏ தனத்தோட பத்திய பிலிபந்த சுபபாத்தன அத்தர மிங் இதிரியட்ட வத் மீ அப்பே மித்ரத்து சங்கமே மிதக மெத்தக்கல் அப்பி ஹமு நொவீம பிலிபந்த அப்பே கனகாட்டு அப்பி பலகர சித்தி அப்பே சபாபத்துமாட்ட மிங் இதிரியட்ட ஹரி அப்பி பொட்டாக் பலவத்துவ மீ கேதவாச்சிகே பிலிபந்தவ மேக வகாம நவத்வீம பிலிபந்தவ கதயுத்து பியவர கனீமட்ட எத்துமா உத்தியோகிய லபாதீம பிலிபந்தவ ஸ்தூதிவத்து வேணும். ஏ சமகம மம முலிம்ம அப்பே மகாமார்க சா எவகேம வராய குவன் சேவா கட்டயுத்து பிலிபந்தமி அமாத்தியான்சவல வேஷிஷெடி கதாகர்ண கமங் முலிம்ம சந்தாங்கரண்ட கமதி மீ தாவகாலிகவ அத்திட்டுவல தீன ஐரோட் வியாபுத்திய யட்டதே அதிவெச்ச வியாபுத்தி ராஷியாக் சேகன துரட்ட ஏ மகாமார்க அபலன் தத்துவிட பத்துவில சமஹரவிட வாகன கமனா கமனிட்டு இத்தாம அசீரு தத்துவேக பத்துவில தீனும். ஏத்தெக்கம தேனத்த பவத்தின மீ காலகுணிக விபர்யாசியன் சமக தவத்தேக துர்வெல்லவில திபினும். விசேஷம் சந்தகங்கள யுத்தி கலஹா தெல் தொட்ட மகாமார்க கலஹா பெரதினி இந்தலா கலஹா வினகாங் யன பேராஜனிய கலஹா தெல் தொட்ட மகாமார்க சேகன துரத்த அம்பலாம் வில தன் தம்வல ஏகட்ட அழுத்தொடியா கட்டயுத்து கீப்பியா கரா நமுத்மே ஐரோட் வியாபுத்திய தாவகாலிக நவத்தீமத் தெக்க ஏ வெடகட்டி தொக்கம தேங் அத்திட்டுவில தீனும். இக வகாம பட்டங்கனீமட்ட அமத்துமா பியவர கத்தயுத்து கீன இக மம அவதாரணே கரன அத்தர இவகேம மகோய ஹந்தியே சிட்டாங் சிட்ட அம்பார்ட்டையான மகாமார்கியாத் மங்களகம பகுவேனகாம் காப்பட் நொகர திபீமத் எத்தன பார விஷால லெச அபலாம் வெல தென் பிரவாகனேட நொதுசுசு நொதுசுசு தத்வேக தீன பவ மம அவதாரணே கரணும். ஏ பிலிபந்தவாத் வகாம அமாத்தியதுமா யாம் பியவர கதயுத்து கீழ மம இல்லா ஹிட்டினோம். ஹேம கியமின் விசேஷம் அப்பே வராசா குவன் சேவா மாத்திய தேங் சபாவட பெமினியா எதுமா கதாகரத்தி கிவ்வா தேங் அப்ப ஜாத்தியாந்திர வசேன் அப்பே வராயவல் வளத்தியன ஏ பர்யவந்த அத்தரே பர்யந்த வளட்ட ஜாத்தியாந்திர தரங்க காரித்துவாக் லபாதீமே கிரியாதாமேட்ட அவத்தீர்ண வே யூத்து கீழ நமுத் மம முலிம்ம எத்துமாட்ட எத்துமாகே அவதானடி உமுக்கரணவா SAGT பர்யந்தே பிரதமேன் அப்பி அதுக்கரப்பு புத்கலிக சேஸ்திரத் தெக்க எகத்துவேலா ஹதப்பு பர்யந்தே ஏ பகலு பர்யந்தே அதுக்கரத்தி விஷால பிரசல ராசிய கொடனைகுணா லங்கதி அப்பட நகனகிர பர்யந்தே வகேம வராயே சேவக சமிதியின் எக்க கட்டுமக்க அதுவுணா ஏ கட்டுமேதி எவெளே ஹிட்டி அப்பே அபாவப்பிராப்த நாயக அஸ்ரவமத்துமா ஒபத்துமா தன்ன ஒபத்துமாகே மித்ரயா எதுமா இதித்தி ஏ சாகச்சாவே பிரதிபலாய கட்டியட்ட ஏ கிவுசுமே வகந்தியக் அதுலத் கரா பிகாஸ் தட்ஸ் கால் த கன்செஷன் அக்ரிமெண்ட் தேர் இஸ் அ பர்டிகுலர் கிளாஸ் இன் தட் டு செட் அப் அ போர்ட் ரெகுலேட்டர் Now this is very important. Mokada dan me tarangakaritwaya sahana tiyunu wena tattwayak dan uda wela thiyenawa. Apita CICT paryantaya thiyenawa, SAGT paryantaya thiyenawa. Dan east terminal ekak e wagema west terminal then you are talking about a north terminal when all these terminals come already there is a heavy competition. Now with that, with the compromise that you have reached with the this Adani group so-called agreement to start their new terminal, now West Terminal. Now once West Terminal begins to operate, this competition will be even more pronounced. With that competition, there will be a price war. Now we have to be, with the price war, we will have a serious problem for the SLPA managed terminals. Now particularly, already JCT is in trouble. Right? You will find JCT, now even the East Terminal, though we fought and took it, now you are still to begin work. You have now imported those cranes. Those cranes will be operational maybe towards the end of next year. So by the time you start that terminal, right, you will have a serious price war with, because by end of next year, Adanis will be ready to start, they are starting work. So they are, with the surplus capacity, there will be serious competition. So this competition has to be regulated. So we have to have a port regulator. Right? Of course, this country has had a serious, we had a terrible experience with our regulators. You know what has happened with the other regulator, right? Public Utilities Commission. No, Public Utilities Commission. With all the public utilities, we have had problems. But that is because the executive sometimes wants to its own convenience, they want to start the regulator to bring pressure on the regulator. That's not the way to go about
it.
Yes. So, with those issues, so it's very important. Now, the Adani group, now, Kokatattaile Adani. Hamadayakatma, Kokatattaile Adani tamai, merate ayojane karana. Indiyawath ekka ganudunayak karana kota, me hama vyapruthiyakma adaniyata yana eka piluma indiyawith inna me vipaksha nayakayo prashna karanawa. අන්න ඒක තමයි. දැන් මේ කෝකටත්තයිලේ අදහානි කට්ටිය now there is a serious problem because Vizhinjam port in Kerala next to Thiruvananthapuram. That port when it comes up, right? They are having a collaboration with MSC. MSC is one of the leading shipping lines. There are about 6 major shipping lines. Now, if it's MSC, when they'll have a joint venture, in Mundra port, they have a joint venture. Now, we will have, whether there is a conflict of interest, now we'll have a problem, because they'll be owning these ports. Of course, we need to develop our ports, we need to have PPP investment, but we need to be very cautious to look at whether our competitiveness in Port of Colombo is the sum total of all the terminals is Port of Colombo. So Port of Colombo's competitiveness will have to be preserved. So to preserve that, I think we have to have the regulator fast, and I hope the minister will take action to appoint a ports regulator very soon. Thank you. With that, I have a final comment. Olivil Port has a serious problem with the Olivil Port mouth being blocked by sand collecting there.
ගරු මුලාසනාරට සභාපතිතුමනි අත වශයෙන්ම අද මේ රට
කියනොත්
මගේ වෙලාව අඩු කරන්න එපා
නෑ thank you very much. No, the Olivil port, the company that developed the port, the Danish company, has promised about $12 million as a compensation, but there has been no attempt to take that compensation, because they say they need about 20 million. So please look into that and see that you get the compensation and repair these issues in the Olivil port. Thank you.
Marita Madhuri Tarange Mantuma
Sabhapatuma Visheshama Sudhantara Vela Labadima Ada Merata Megaanata Hari Duwanne Megaanata Megaanata Hari Yam Kisi Vinayagaruka Tanakata Tiyenne Me Janamaadhya Nisa Mokada Visheshama Janamaadhyata මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඒ ජනමාධ්‍ය ආයතන සියල්ලටම විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩු පක්ෂයේ ගෞරවය මම ලබා දෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා සමාජ මාධ්‍යවලත් ඒ තත්ත්වෙම තියෙන. මොකද සමාජ මාධ්‍යවලිනුත් අද අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්න මට්ටමට එහෙම නැත්නම් දැනුමක් ලබා ගන්න මට්ටමට ඉතාමත්ම ඉහළ ප්‍රවෘත්තිකරණයක් තියෙනවා. නමුත් මේ தত্ত্বය තවදුරටත් අපි සැලකිල්ලට ගන්න කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා මේවා නියාමනයක් අවශ්‍යයි. මොකද තමන්ගේ දියණියගේ නිර්වත ප්‍රදර්ශනය කරලා YouTube නාලිකාවේ සල්ලි උපයන මට්ටමට මේ තාත්තලාගේ ඔළුව හැදිලා තියෙනවා මේ සමාජ මාධ්‍ය තුලින්. ඒක නිසා ඒව නියාමනයක් අත්‍යවශ්‍යයි. දැඩි නීති රීති ගේන්න ඕනේ. ඒක නිසා මේ සමාජ මාධ්‍ය ඒ අවිචාරවත් සමාජ මාධ්‍යට විරුද්ධව නීති ගේන එකට විරුද්ධ වෙනවා නම් කවුරු හරි මේ පාර්ලිමේන්තුවේ මේ රටට එරෙහි ද්‍රෝහියෙක් විදිහට තමයි මම හඳුන්වන්නේ. ඒ වගේම තමයි සභාපතිතුමනි අපේ රටේ භූගෝලීය පිහිටීම අනුව වාසනාව හා කර්මය දෙකම අපේ රටේ තියෙනවා. එදා රුවල් නැවෙන්න ආපු ඒ රුවල් නැවෙන් මේ රට ආක්‍රමණය කරපු ආක්‍රමණිකයෝ තාම ඒ ආක්‍රමණ අතහැරලා නැහැ. අද උසස් රාජතාන්ත්‍රික මට්ටමින් මේ රටට බලපෑම් කරලා දුර්වල නායකයන් පත් කරන්න උත්සාහ කළා. රූකඩ වගේ නටවලා අපි මේ කලාපයේ ලොකු බලවත් රාජ්‍යයක් බවට පත් වී තියෙන අපේ රටේ ඒ ආර්ථික බලය කොල්ල ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම කලාපයේ රටවල් තමන්ගේ රටට අභියෝග වෙන වරාය මොකද්ද කියලා නිරන්තරයෙන් ස්ටඩි කරනවා. තමන්ගේ රටට අභියෝග තියෙන ගුවන් තොටුපළ මොකද්ද කියලා ස්ටඩි කරනවා. විශේෂයෙන්ම මම අපේ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ වෙලාවේ ඉතාමත් ඉහළ වෘත්තීය මට්ටමේ විවිධ වෘත්තික සම්බන්ධ කරගෙන මේ ගැන පුළුල් අධ්‍යයනයක යෙදී සිටිනවා. ඒ වගේම තමයි අද අපේ වරායේ ටර්මිනල් හදනකොට පෙළපාලි යන මට්ටමට මිනිස්සු මේ ප්ලාන් කරලා තියෙන්නේ. ඒ වගේම ආයෝජකයනකොට පෙළපාලි යන මට්ටමට මේ විරෝධතාකාරව හදලා තියෙන්නේ. අර කලින් කතා කරපු වරාය ඇමති තුමාගේ මම අහන්න කැමති තුමා ගිහිල්ලා මේ තුමා වරාය ඇමති විදියට කර සංවර්ධනය මොකද්ද කියලා වරායට. ඉතින් මොකද කනගාටු වෙනවා. මොකද දැන් තමන් ඇමතිකම් වල ඉන්නකොට කරලා නැතුව දැන් නිකන් විවේචනය කරලා වැඩක් නැහැ. මොකද මේ කලාපයේ ප්‍රබලයෝ අපේ රටේ බොහෝ දේශපාලකයෝ වෘත්තීය සමිති ඉත්තෝ කරගෙන අපේ වරාය හදන එක අපේ ටර්මිනල් හදන එක අපේ මේ සංවර්ධන කටයුතු වලට විශාල අකුල් වෙන මට්ටමකට අවිලා තිනවා. ඒ නිසා තමයි අදානි ආයෝජනයේ වර්ජනය එහෙම නැත්නම් විවේචනය. එතකොට අදානි එනකොට එක රටක් උසිගන්නනවා. CICT චයිනීස් කම්පැනි එක එනකොට චයිනා මර්චන්ට් එක එනකොට තව රටක් උසිගන්නනවා. ඒ වගේ ගේම් එක නිසා තමයි අද අපේ මෝඩයෝ ටික ඒ මෝඩකමේ ඇඳිලා තියෙන නිසා තමයි අද මේ රට මේ විනාශය වෙලා තින්නේ. මොකද හේතුව අපේ ගුවන් තොටුපළටත් ඒ කර්මෙම අවිලා තිනවා. එක එක රටවල ආර්ථික න්‍යායපත්‍ර වලට කඩේ යන දේශපාලනීය කණ්ඩායමක් ඉන්න නිසා තමයි අපිට මේ විනාශය වෙලා තියෙන්නේ. මොකද මේක මම මෙහෙම කියන්නේ 2015 මාර්තු මාසේ ලක්ෂ්මණ කදිරගාම මධ්‍යස්ථානයේදී ඇමරිකාවේ හිටපු ඡන්දෙත් ඉල්ලපු ජෝන් කෙරි මැතිතුමා කරපු ප්‍රකාශයක් තියෙන ලංකාවට ඇවිල්ලා ලංකාව යන දෙවන්ත ආර්ථික උපාය මාර්ගික ආර්ථික බලයක් තියෙන රටක් උපාය මාර්ගික බලයක් තියෙන මෙහෙම් කලාපයක් අපේ රටේ ගුවන් නාවක මාර්ග තිබෙන ප්‍රබල ගුවන් මාර්ග නාවක මාර්ග හරහා ගුවන් යාන 30000ක් නැව් 40000ක් ඔයිල් ටැංකර්ස් එකේ තෙල් නැව් 4500ක් මේ රට පසු කරගෙන යන දැවැන්ත ආර්ථික බලයක් තියෙනවා. ඒක තමයි සිංගප්පූරුව හරිම සතුටු හැමදාම අපේ වරාය ස්ට්‍රයික් තියෙනකොට ලී ක්වන් යූ මැතිතුමා අද සිංගප්පූරුව ගොඩ දැම්මේ අපේ වරායේ මේ තියෙන වෘත්තීය සමිතිය වලට පින් සිද්ධ වෙන්න. ඒ වගේම අපේ රටේ ඉන්න දේශපාලඥින්ට පින් සිද්ධ වෙන්න. මොකද එක ආණ්ඩුවක් ගුවන්තොට බලක් ඇතුවාම අනිත් ආණ්ඩුව ඇවිල්ලා ඒ ගුවන්තොට බලේ වී කපටා කරන තුට්ටු දෙකේ තුච්ච මානසිකත්වයක් තියෙන දේශපාලකයෝ පාලක ඉන්න රටක් මේ රට. ඉතින් ඒක නිසා තමයි අපේ රටට අද මේ කර්මය උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මම මේ ගැන සඳහන් කරන්නේ මේ මූලාසනාරුට අපේ මන්ත්‍රීතුමනි අපි අපේ රටට තියෙන අභියෝග ගැන තවම හඳුනාගෙන නැහැ. මොකද වරායවල ටර්මිනල් හදන්න එපා ආයෝජක එන්න එපා කියලා පෙළපාලි යනවනම් මේ කලාපයේ අපේ අනිත් තරගකාර රටවල් හරිම සතුටුයි. ඒ වගේම වර්තමාන රජය මේ අභියෝග බාර අරන් තියෙනවා. ජනාධිපතිතුමා මේ අභියෝග බාර අරන් තියෙනවා. ඒ වගේම අද අපේ නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා මේ අභියෝගේ බාර අරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ අද අපිට විශේෂයෙන්ම කතා කරන්න ඕන අපි මැදිහත් වෙන්න ඕන කාරණාව තමයි අපේ වරාය සහ ගුවන්තොටුපළ ඉතා පුළුල් ලෙස සංවර්ධනය කළා. පුළුවන් තරම් කන්ටේනර් ටර්මිනල් දියුණු කරලා මේ වරාය සංවර්ධනය කරන්නේ. මොකද
එහෙම
කියන්නේ සිංගප්පූරුව අද අපේ රටේ ස්ට්‍රයික් වලට පිහිටා මේ පිහිටිද්ද වෙන 2015 වෙනකොට ලෝකයේ දෙවන විශාලතම කාර්යබහුල වරාය බවට පත් වුණා. 2019 දී TUS ඒ කියන්නේ කන්ටේනර්ස් මිලියන 37.2ක් මෙහෙයුම් කරන තැනට සිංගප්පූරුව සංවර්ධනය වෙලා අපි ගිය මාසේ ගියා තමාසේ කෝල්ඩින්ග්ස් ආරාධනයක් අනුව පාර්ලිමේන්තුවේ අපි මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් මේ සිංගප්පූරුව වරාය බලන්න අද සම්පූර්ණයෙන්ම සිංගප්පූරුවේ එක කොටසක් ස්වයංක්‍රීය පද්ධතියක් මාර්ගයෙන් ඉතා මේ ප්‍රබල මෙහෙයුම් පද්ධතියකට ගෙනල්ලා ඉතා කාර්යක්ෂමව මෙහෙවන ස්ථානයේ බවට පත් කළා තියෙනවා. අඩුම ගාන අපිට එතනට යන්නවත් දෙන්නේ නැහැ. ඈත ගොඩනැගිල්ලක ඉඳන් වීදුරු කාමරයක ඉඳන් තමයි එතන පෙන්වන්නේ. මොකද අද විදුලි පුවරු පද්ධතියක් මගින් මිනිස්සු තුන් හතර දෙනෙක් මාර්ගෙන් දැවැන්ත වරායක් ඔපරේට් කරනවා. හැබැයි ලීකුවන්නු මෙතුමා මෙහෙට එනකොට ලංකාවට එනකොට ලංකාව ලෝකේ ප්‍රබල වරායක්. හැබැයි ලීකුවන්නු මෙතුමා කියන්නේ අපිට අදටත් උඹලගේ රටේ මේ දේශපාලඥින්ට සහ වෘත්තීය සමිතිය වලට පින් සිද්ධ වෙන්න තමයි එතුමා එදා කිව්වේ මේ අපේ සිංගප්පූරුව දියුණුනේ කියලා. ඒක නිසා විශේෂයෙන්ම මම මේ වෙලාවේ අපේ මේ පක්ෂ විපක්ෂ සියල්ලටම කියන්න කැමති තමන් ආණ්ඩු පක්ෂ ඉන්නකොට කියන එක ඒක නෙමෙයි විරුද්ධ පක්ෂයට ගියාම මොලේ කොටසක් ලොක් වෙනවා. එහෙම අමතක වීමේ රෝගය හැදෙනවා. ඒක නිසා වෙනත් බහුබූත කියනවා හිටපු වරාය ඇමති දන්නේ කතා කරනකොට මම හිටපු වරාය ඇමති කියලා. ඒක නිසා විශේෂයෙන්ම ඒ ගැන මේ රට්ටු හිනස්සන්න එපා, රටේ ජනතාව හිනස්සන්න එපා. මොකද හේතුව අද අපිට මේ ආනිසංශය උදා වෙලා තියෙන ඔබතුමාලා නිසා. අපි තාම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අවුරුදු 3යි, අවුරුදු 30ක් හිටපු දේශපාලනඥ අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිකම් කරපු අය ලැජ්ජ වෙන්න ඕන. අද අපේ රට මේ තැනට අත්‍යවශ්‍ය ඉරමනම සම්බන්ධිත. ඒක නිසා තවදුරටත් මේ පිල් බෙදලා එක එක උසි ගන්නලා වෙන රටවල් වලට ඕන න්‍යාය පත්‍ර අනුව වැඩ කරන්නේ නැතුව අපේ රට යම්කිසි රජයේ ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තා නම් වරාය සංවර්ධනයේට එහෙම නැත්නම් ගුවන් තොරතුරු සංවර්ධනයේට ඒක පක්ෂ විපක්ෂ ભેදකින් තොරව මඩ ගහන්න නැතුව විවේචනය කරන්න නැතුව සහයෝගය දෙන්න කියන එක තමයි මා ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කර මන්තුමා. මේ ඊළඟට ගරු රිෂාඩ් බදුරුදීන් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ඕකේ. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்றைய தினம் பலஸ்தீன் ஸ்ரீலங்கா பாராளுமன்ற நட்புறவு சங்கம் முன்னாள் பாராளுமன்ற உறுப்பினர் முஜிபுர் ரஹ்மானுடைய செயலாளர் பதவி வெற்றிடமாகியதால் இன்று கூடி எங்களுடைய கௌரவ டிலான் பெரேரா அவர்கள் அதனுடைய செயலாளராக நியமிக்கப்பட்டது. அவருக்கு என்னுடைய வாழ்த்துக்களை தெரிவிக்கின்றேன். பலஸ்தீனத்திலே இஸ்ரேலுடைய அராஜகம், அநியாயம், கொலை அத்தனையும் நடந்து கொண்டிருக்கிறது. அந்த அநியாயத்துக்கு எதிராக நான் நினைக்கின்றேன் கௌரவ டிலான் பெரேரா அவருடைய இந்த பதவியினூடாக நாட்டிலே பல நல்ல நடவடிக்கைகளை முன்னெடுத்து அந்த காசாவிலே பலஸ்தீனத்திலே அந்த மக்களுக்கு நிம்மதி கிடைக்க அவர் அது ஒரு தனிநாடாக அங்கீகரிக்க அவர் உழைப்பார் என்று எதிர்பார்க்கின்றேன். அதேபோல இன்று வீதி அதாவது ஊடகம் சம்பந்தப்பட்ட அமைச்சுடைய விவாதமும் அதே போல விமான சேவைகள் ஷிப்பிங் போன்ற அமைச்சுடைய விவாதமும் இருப்பதனால் குறிப்பாக புத்தள மாவட்டத்திலே பல பாலங்கள் அல் ஜித்தா என்ற ஒரு கிராமத்திலே ரத்மல்யா என்ற கிராமத்திலே ரெண்டு பாலங்களை உடைத்து 3 வருடங்களாக அந்த மக்கள் போக முடியாமல் வயோதிபர்கள் நடக்க முடியாமல் கஷ்டப்படுகிறார்கள். அந்த ரெண்டு பாலங்களையும் அவசரமாக அதையோட இன்னும் இவ்வாறு எங்கெல்லாம் பாலங்களை அரைகுறையாக கட்டி இடையிலே நிற்கின்றதோ அவற்றை அவசரமாக கட்டி கொடுக்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல முசலி பிரதேசத்திலே அலக்கட்டு என்ற ஒரு புதிய மீள்குடியேற்ற கிராமம் அந்த மீள்குடியேற்ற கிராமத்திலே මගේ කතාවෙන් පස්සේ මතුවෙන්නේ
ඔගරු එමන්තුමා සාන්ත බණ්ඩාරම
ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම රවුෆ් හකීම් මැතිතුමාත් අපේ හිතවත් රිෂාඩ් බදුදීන් මැතිතුමාත් දෙදෙනාම මේ මාර්ග පිළිබඳව කතා කරන අද මාර්ග අමාත්‍යාංශයේ සාකච්ඡාවට බඳුන්නේ නැහැ.
ඩබල් බන්දුල ගුණවර්ධන නේද එමැති? එතුමා තමයි මේකටත් එමැති නිසා අපි හිතුවා එතුමා මෙතන වාඩි වෙලා ඉදී කියලා තමයි හිතාගෙන අපි කතා කරන්නේ. මම හිතන්නේ කාමරේ හරි ඉඳලා ආගෙන ඉදී කියලා. ඔව් මගේ වෙලාව නම් අඩු කරන්න එපා කරුණා කරලා.
ඔව් සර් එමැතුමා කියන්නේ.
අද ඒ විෂය කතා කරන්න නැහැ ඔබතුමාට ඕන දෙයක් කියන්න පුළුවන් මම මේ දැනුවත් කරේ මොකද රවුෆ් හසිම් එතුමාත් මාර්ග පිළිබඳව විශාල විස්තරයක් කරා ඔබතුමාත් දැන් කරනවා බන්දුල ගුණවර්ධන එතුමා මද ජන මාධ්‍ය අමාත්‍යාංශය තමයි කරන්නේ ඊට කලින් මහා මාර්ග අමාත්‍යාංශය විවාදයට ගත්තා
එnga එනවේ ගෞරව මගේ ඡාන්ද බණ්ඩාර ගෞරව නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඔබතුමා අදාළ අමාත්‍යවරයාට මේවා නෝට් කරගෙන එයාට උදව් වශයෙන් මේක ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඔබතුමාට ඒ වෙලාව අපිට කතා කරන්න බැරි නිසානේ අපි දැන් කතා කරන්නේ එනවේ මන්නාර් පුත්තලම් පාදයි அது சம்பந்தமாக பலமுறை நாங்கள் பேசியிருக்கின்றோம் அதை திறந்து அதை செப்பனிட்டு கொடுக்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன் அதே போல முசலி அலக்கட்டு என்ற அந்த பிரதேசத்திலே உள்ள பாதைகள் பாலங்கள் எல்லாம் உடைக்கப்பட்டு 100,000 கிலோமீட்டர் பாதை இந்த நாட்டிலே வந்த பொழுதும் அந்த பகுதிகளுக்காக 1 கிலோமீட்டர் கூட இன்னும் வேலைகள் நடந்து முடிந்ததாக நான் அறியவில்லை எனவே அவசரமாக அதையும் கவனத்தில் கொள்ளுமாறு வேண்டுகோள் விடுக்கின்றேன் அதே போல அக்குரணையிலே பெரிய வெள்ளம் வந்து அந்த மக்கள் அந்த வியாபாரிகள் பெரிய பெரிய கஷ்டத்தில் இருக்கிறார்கள் 300 கோடி ரூபாய் மேலதிகமாகத்தான் நஷ்டம் ஏற்பட்டிருக்கிறது கடந்த வரும் 120 கோடி ரூபாய்க்கு மேலே நஷ்டம் ஏற்பட்டது எனவே தொடர்ந்து இதை பார்த்து கொண்டு போய் போட்டோ பிடித்து போடாமல் ஒரு நிரந்தர வேலை திட்டத்தை செய்து இவ்வாறான வெள்ளம் இனிமேல் வராமல் தடை செய்ய நடவடிக்கை எடுக்குமாறு அதற்கு தேவையான வெளிநாட்டு உதவிகளை பெற்று செய்யுமாறு வேண்டுகோள் விடுக்கின்றேன் அதேபோல எங்களுடைய கௌரவ அமைச்சர் நிமால் சிரிபால அடி சில்வா அவர்கள் தலமன்னார் ராமேஸ்வரம் பாதை அதாவது ஃபெரி சேவிஸை ஆரம்பிப்பதாக அண்மையில் இந்த பாராளுமன்றத்திலே சொன்னார் இந்த வருஷம் ஒரு 600 மில்லியன் ரூபாய் அந்த அதாவது டெர்மினல் துறைமுகத்தில் அந்த பகுதியை ரிப்பேர் பண்ணுவதற்காக ஒதுக்குவதாக சொன்னார் நான் அவரிடத்தில் எதிர்பார்க்கிறேன் அவசரமாக அதை செய்து ராமேஸ்வரம் தலைமன்னார் ஃபெரி சேவிஸ் ஆரம்பிக்கப்பட்டால் மன்னார் மட்டுமல்ல நமது நாடும் இதனால் பெரிய அபிவிருத்தி அடையும் ஆனால் நீங்கள் வேறு வேறு கப்பல் சேவைகளை ஆரம்பித்து இடைநடுவிலை நிறுத்துகிறீர்கள் ஆனால் தலைமன்னார் ராமேஸ்வர கப்பல் சேவை ஆரம்பிக்கப்படுமாக இருந்தால் ஒரு பாரிய நீண்டகால திட்டமாக அது அந்த இந்த 2 நாட்டுக்கும் பாரிய உதவியாக அமையும் என்று நான் கூறிக்கொள்ள விரும்புகின்றேன் அதேபோலதான் ஒலுவில் ஹாபர் சம்பந்தமாக கௌரவ அமைச்சர் அவர்களே நீங்கள் ஒரு மூத்த அரசியல்வாதி பெருந்தலைவர் அஷ்ரப் அவர்கள் அன்று மர்ஹூம் அவர் ஒரு நல்ல எண்ணத்தோடு அவருடைய காலத்தில் அதை ஆரம்பித்தாலும் இன்று அதற்கு பின்னால் இருந்த அமைச்சர்கள் அதை சரியாக பயன்படுத்திக் கொள்ளவில்லை சந்தர்ப்பங்களை அந்த நாள் இன்று அந்த ஹாபர் ஒலுவில் மக்களுக்கு மட்டுமல்ல அட்டாளைச்சேனை பாலமுனை சாஞ்சமருது கல்முனை அதேபோல நிந்தவூர் உட்பட அந்த பிரதேசத்தில் இருக்கின்ற மீனவர்கள் எல்லாம் பெரிதாக பாதிக்கப்பட்டு அந்த ஊர் எல்லைக்குள்ளே தண்ணீர் வந்து இன்று அவர்களுடைய வீடுகள் கூட அழியக்கூடிய ஒரு நிலை ஏற்பட்டிருக்கிறது எனவே ஒரு பெரிய வெளிநாட்டு நிறுவனத்துடைய எக்ஸ்பர்ட் நிறுவனங்களை கொண்டு வந்து பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப்பின் ஊடாக அந்த துறைமுகத்தை பயன்படுத்தி நாட்டுக்கும் பிரயோஜனம் உள்ளதாக அந்த பிரதேச மக்களுக்கும் பிரயோஜனம் உள்ளதாக ஆக்க நடவடிக்கை எடுக்குமாறு அன்புடன் வேண்டுகோள் விடுக்கின்றேன் அதே போலதான் மன்னாரிலே அதானி அவர்களுடைய நிறுவனத்தினால் 500 மில்லியன் டாலர் ப்ரொஜெக்ட் வருவதாக நாங்கள் கேள்விப்படுகிறோம் நல்ல ப்ரொஜெக்டில் வருவதை நாங்கள் எதிர்க்கின்றவர்கள் அல்ல ஆனால் மன்னார் ஐலண்ட் என்பது ஒரு இன்டர்நேஷனல் ஐலண்ட் எனவே முற்று முழுதாக ஒரு சுற்றுலாத்துறைக்காக அதாவது ராவன் வந்த வரலாறுகள் கொண்ட ஆதம் நபி வந்த வரலாறு கொண்ட அந்த பிரதேசம் அந்த பாதை எனவே இதெல்லாம் இருக்கின்ற அந்த பாதை முற்று முழுதாக இன்று இவ்வாறான ஒரு ப்ரொஜெக்டுக்காக ஒதுக்கப்படுகிறது அதுக்குள்ள இன்னொரு பெரிய அநியாயம் என்னவென்றால் அந்த காணிகள் அத்தனையும் பிரைவேட் மக்களுடைய காணிகள் பிரைவேட் காணிகள் அதை அரசாங்கம் சண்டித்தனமாக அபகரித்து அந்த மக்களுக்கு ஒரு சாதாரண விலையை கொடுத்து அதானியிடத்தில் அரசாங்கம் ஒரு விலையை வைக்கிறது ஏன் இவ்வாறான ஒரு அநியாயத்தை செய்கிறீர்கள் நாங்கள் கேட்கிறோம் அந்த பிரைவேட் காணி அதானி குழுமம் என்பது இந்திய அரசாங்கம் அல்ல அவர்களும் ஒரு பிரைவேட் நிறுவனம் எனவே அவர்களையும் அந்த மக்களையும் பேசி அந்த மக்களுடைய காணிகளை ஒரு நல்ல விலை கொடுத்து அந்த மக்களுக்கு அந்த விலை கிடைப்பதற்கு ஏற்பாடுகளை செய்யுமாறு கௌரவ அமைச்சர் அவர்களிடத்தில் நான் வேண்டுகோள் எடுத்துச் செல்லுங்கள் இல்லை என்றால் அந்த மக்கள் இவ்வாறான திட்டங்கள் வருகின்ற பொழுது பாதைக்கு இறங்கி பல வழக்குகளை போட்டு பல வகையான பிரச்சனைகள் வருகின்ற பொழுது திட்டம் செய்ய முடியாத ஒரு துப்பாக்கிய நிலை ஏற்படும் அது மாத்திரமல்ல ஆஸ்திரேலியன் கம்பெனிஸ் வந்து அந்த பகுதிகளிலே எக்ஸ்பிளோரேஷன் ரைட்ஸை மைனிங் அதாவது மைன்ஸ் ரைட்ஸை எடுத்திருக்கிறார்கள் சிலருடைய வீட்டுக்குள்ளும் வந்து தோண்ட பார்க்கிறார்கள் யூடிஏ போன்ற பல அமைப்புகளை பிடித்துக் கொண்டு அந்த பகுதியில் இருக்கின்ற மண்களை வெளிநாட்டு நிறுவனங்கள் ஏன் தோண்ட வேண்டும் இலங்கை அரசாங்கம் ஏன் அதை செய்யக்கூடாது வெளிநாட்டு நிறுவனங்களுடைய டெக்னாலஜியை பயன்படுத்துங்கள் நிதி உதவியை பெறுங்கள் ஆனால் அது இலங்கை அரசாங்கம் செய்யுங்கள் செய்கின்ற பொழுது அந்த பிரதேச மக்களுக்கு தொழில் வாய்ப்பு வரும் அந்த பிரதேசத்திலே பொருளாதாரம் அதை விட்டுவிட்டு பிரைவேட் கம்பெனிகளுக்கெல்லாம் அந்த பகுதியிலே வந்து மைனிங் செய்வதற்கு தயவு செய்து அனுமதிக்க வேண்டாம். நாங்களும் மக்களோடு சேர்ந்து அதற்கு எதிராக செயல்படுவோம் என்பதை நான் இந்த இடத்தில் கோரிக்கொள்ள விரும்புகின்றேன். அதே போல சில்வர் பார்க் ஒயில் ரிஃபைனரி ஒன்று ஒன்று ரணில் விக்ரமசிங்க அவர்கள் ஜனா பிரைம் மினிஸ்டராக இருக்கின்ற பொழுது சஜித் பிரேமதாஸ் அவர்கள் அம்மாந்தோட்டையிலே அதற்கான அடிக்கலை நாட்டினார். மலிக் சமர விக்ரம அவர்கள் அமைச்சராக இருந்தார். இந்தியாவும் ஒமானும் சேர்ந்த அந்த ப்ராஜெக்ட் அண்மையிலே நாங்கள் கேள்விப்படுகிறோம். அந்த பகுதியிலே அம்மாந்தோட்டையிலே இன்னும் ஒரு ப்ராஜெக்டை கொண்டு வந்திருக்கிறார்கள். இன்னும் ஒரு ப்ராஜெக்டை கொண்டு வருவதிலே பிரச்சனை இல்லை. ஏற்கனவே அனுமதி வழங்கிய ப்ராஜெக்டை ஏன் அதை தடை செய்கிறீர்கள்? அவ்வாறு ஒரு பெரிய ப்ராஜெக்டை தடை செய்கின்ற பொழுது இந்த நாட்டுக்கு வேறு முதலீட்டாளர்கள்
வரமாட்டார்கள்.
அதே போலதான் மீடியா துறை, இந்த நாட்டிலே மீடியா துறை அதாவது நஷ்டத்தை, அதாவது ரூபவாணியாக இருக்கலாம் அல்லது லேக் ஹவுஸாக இருக்கலாம் அல்லது எஸ்எல்பிசி ஆக இருக்கலாம் ஐடிஎன் ஆக இருக்கலாம், நஷ்டத்தை ஏற்படுத்துகின்ற ஒரு துறையாக மாற்றியிருக்கிறீர்கள். வந்த அமைச்சர்கள் எல்லாம் தகுதி இல்லாதவர்களை அந்த நிறுவனங்களிலே சேர்மன்களாக, எக்ஸிகூட்டிவ் டைரக்டர்களாக, அதே போல நியூஸ் ஹெட்களாக, தங்களுடைய வாசிக்கு ஏற்ற முறையிலே, அரசாங்கத்தின் வாசிக்கு ஏற்படுத்த முறையிலே அந்த ஊடகங்களை பயன்படுத்திய விளைவு இன்று நஷ்டம் ஏற்படுத்திய ஒரு நிறுவனமாக, மூட வேண்டிய ஒரு நிறுவனமாக, மக்கள் பணத்தை ஒவ்வொரு நாளும் சாப்பிடுகின்ற நிறுவனமாக அந்த ஊடக நிறுவனங்கள் மாற்றப்பட்டிருக்கிறது. எனவே தயவு செய்து இனியாவது ஒரு 10 வருட வேலை திட்டத்தை முன்னெடுத்து அமைச்சர்கள் மாறலாம், ஆனால் கொள்கை மாறாத முறையான ஒரு திட்டத்தை ஊடக கொள்கைக்கு ஏற்படுத்தி இந்த நிறுவனங்களை காப்பாற்றுங்கள் என்று நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதே போலதான் எங்களுடைய அமைச்சருக்கு கீழே வருகின்ற ஏவியேஷன், ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ், ஏவியேஷன் தொடர்ந்து நஷ்டத்திலே ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ் இருக்கிறது. ஏன் இருக்கிறது? ஏன் தகுதியானவர்கள் இல்லையா? அல்லது பிளேன்களை
வாங்குகின்ற
ஏன் உலக நாடுகளிலே கட்டார் யாவைசால் லாபத்தை மீட்ட முடியுமா இருந்தால், எமிரேட்ஸால் லாபத்தை மீட்ட முடியுமா இருந்தால், தற்பொழுது ஃபிட்ஸ்யார் லைன் என்ற ஸ்ரீலங்கன் பிரைவேட் கம்பெனி வந்து அதை
அவசாங்கிறார்கள்,
ஏன் எங்களுடைய ஸ்ரீலங்கன் ஏர்லைன்ஸால் லாபம் மீட்ட முடியாது? டிக்கெட்டை நான் அடிக்கடி பயணம் செய்கின்ற பொழுது ஸ்ரீலங்கன் ஏர்லைன்ஸிலே தான் நான் போவது வழக்கம். அப்படி பார்க்கின்ற பொழுது ஏனைய ஏர்லைன்ஸோடு ஒப்பிடுகின்ற பொழுது டிக்கெட்டும் அதிக விலை கொடுத்து வாங்க வேண்டும் ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ் டிக்கெட். ஆனால் எங்கோ ஒரு அநீதி நடக்கிறது, அதை தடுத்து நிறுத்துங்கள். இந்த அநீதி நாகல் ஊடாக நாட்டில் உள்ள மக்கள் கடனாளியாக மாறிக்கொண்டிருக்கிறார்கள். சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
மீலங்கர் சஞ்சீவ் எதிரிமான் கரு மந்தோ வினாடி அட்டை காலக்கு
கரு சபாபத்துவனை சாமானிய அட்டைக்கு தட்டட்டம் இறக்கிறது கணக்குனே அது மே பொடி விழாவை கண்ணவா மே சந்திரகாந்தன் அமத்துமாக விழாவையும் பொடி விழாவாக கண் எத்துமா அவசர தீயனவா மே பொடி விழாவாக அவசிய உணத் மங்கனி கரு சபாபத்துவனி ජනමාධ්‍ය විෂයද සාකච්ඡාවට ගැනෙන දවස එහි වෘතිකෙක් විදිහටත් ඒ තියෙන සම්බන්ධයත් එක්ක මම වචන කීපයක් අවසානයේ ගැන කතා කරන්න කල්පනා කරනවා. ඒකට පෙර මේ මම එනවා මේ ගරු මදුරු විතානගේ මන්ත්‍රීතුමා කරපු කතාවේ කොටසක් ඒක පොඩ්ඩක් දිගුවක් විදිහට මම ඉස්සරහට අරගෙන එන්න කල්පනා කළා. ගරු සභාපතිතුමනි මේ රටේ වරාය ශේත්‍රය මේ රටේ ආර්ථිකයේ ලොකු කොටසකට මීට වඩා හයියක් වෙයි කියන අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන්න හිටපු අය අපි. හම්බන්තොට වරාය විවෘත කරන දවසේ එදා ඒ ටෙලිවිෂන් ලයිව් එක කොටසක මම හිටියා. මට මතකයි අපේ ජැක්සන් ඇන්තනි මැතිතුමා තව කොටසක හිටියා. අපි එදා ගලපපු අදහස්වල තිබුණේ හම්බන්තොට වරාය විවෘත කළාට පස්සේ අපේ රටේ ආර්ථික ප්‍රශ්නේ අවසන් වගේ උපකල්පනයක් මත අපි කතා කළේ. මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළාට පස්සේ මේ රටට අලුතෙන් එකතු කළ ජාතික සම්පත් අතර හම්බන්තොට වරාය ඉතාම කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘතියක්. මේ රටේ ආර්ථිකය, ආර්ථික විද්‍යාව, දේශපාලන ආර්ථික විද්‍යාව පවා තේරෙන අයත් ඇතැම් විට ඒ මහින්ද චින්තන සංවර්ධන ව්‍යාපෘතිවල ඇතැම් තැන් කියන්නේ නන් ට්‍රේඩබල්, කියන්නේ වෙළඳමය නොවන, නොවැදගත්, අත්‍යවශ්‍ය නොවන ආයෝජන වගේ තැනක තමයි සාකච්ඡා කරන්නේ. ඇත්තරම මේ මදුරු මන්ත්‍රීතුමත් මතක් කළා එහා පැත්තේ අරාබි කොනේදලා මේ සිංගප්පූරු කොනට යනකම් නාවික සතපුම් 4000 2000 2002ට බෙදුවහම මැද්දේ තියෙන්නේ හම්බන්තොට වරාය. මේ ඉන්දියන් ඕෂන් රීජන් එක සුද්දගේ කාලේ ඉඳලත් එතනින් එහා ඈත අතීතයේ ඉඳලම යටත් විජිත සමයේ ඉඳලම ලෝක නාවික ආර්ථිකයේ කේන්ද්‍රීය බල ප්‍රදේශයේ විදියට මේක තේරුම් ගත්තා. දැන් ගරු සභාපතිතුමනි සුද්දා 947 48 වෙනකොට මේ කලාපයට නිදහස දීලා සුද්දා යලි එංගලන්තේ යනවා. හැබැයි මේ නාවික බලය 48 මේ ඇතෑරියේ නැහැ. උදාහරණයකට අපේ ත්‍රිකුණාමල වරායේ එංගලන්ත අයිති අතාරින්නේ ඊට අවුරුදු 10කට පස්සේ 958. ඩියාගෝ ගාෂියා වලින් යන්නේ 979දී. මාලදිවයිනේ ගෑන් දූපතේ බ්‍රිතාන්‍යයේ ගුවන් හමුදා කඳවුරක් තිබුණා ඒක අතාරින්නේ 976දී විතර. එතකොට මේ කලාපයේ භූමියට නිදහස දීලා ගියත් සාගර කලාපයේ අතහැරියේ නැත්තේ මේක තමයි ලෝක නාවික ආර්ථිකයේ කේන්ද්‍රීය ස්ථානය කියන තේරුම් ගැනීමත් එක්ක. දැන් මහින්ද ජනාධිපතිතුමා හම්බන්තොට වරාය හැදුවට හම්බන්තොටට වරායක් උමනයි කියලා කතා කරන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. 960 ගණන්වල ඉඳලා මෙතන වරායක් හැදුවත් අපිට මෙන්න මෙහෙම ආර්ථික අවස්ථාවක් ලබාගත හැකි කියන සංවාදයේ තිබ්බා. දැන් හම්බන්තොට වරාය හැදලා මහින්ද රාජපක්ෂත් මහින්ද රාජපක්ෂ නව අවුරුදු සමස් ආණ්ඩුවමත් බැනුම් අහනව හැරෙන්න ඒක කිසියම් වටිනාකමක් මේ සමාජයේ ඒ විෂයන් තේරෙන මිනිස්සුන්වත් කතා කරලා නැහැ. දැන් මහින්ද ජනාධිපතිතුමා ඒ වරාය හදපු ආණ්ඩුවේ නායකයා සහ රාජ්‍යයේ නායකයා ජනාධිපතිවරයා මිසක් හම්බන්තොට වරායේ මාකටින් මැනේජර් මහින්ද රාජපක්ෂ නෙවෙයිනේ. හදපු වරාය මේ ඉස්සරහෙන් එන නැව්වලට සේවයේ සපේන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම කවුරු හරි මේ වගකීම බාර ගන්නවා. ලංකාව මේ විදිහේ විශේෂ භූගෝලීය පිහිටීමක් තියෙනවා කියන එක පිළිබඳව අපි මේ අල්ලිස්වෙර මාත්‍යගේ කවි පන්තිය ගායනා කර හිටියයි කියලා අපිට මේකෙන් ආර්ථික වාසියක් ලැබෙන්නේ නැහැ. මේ තුල අපට ලබා දිය හැකි සේවා ආර්ථිකයේ අපසතු කොටස අප විසින් දිනාගත යුතු තිබෙනවා. ඒ වගේම මේවට විවිධ මහින්ද ජනාධිපතිතුමා වගේ කොන්දහයිය තියෙන මිනිහෙක් නොහිටියා නම් හම්බන්තොට වරාය හදන්න මේ තියෙන ජියෝපොලිටික්ස් වල ඉඩ දෙන්නේ නැහැ. ඇත්තටම අවුරුදු 40ක් 50ක් කතා කරලා බැරි වුණෙත් ඒ සඳහා ඕමනා දේශපාලන තීන්දුව ගන්න බැරි වීම වෙන්නේ නැති කියලාත් මං හිතනවා. ඒ නිසා මම වරාය ඇමතිතුමාට බොහොම ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයේ ගරු නිවල් සිරිපාද සිල්ලා ඇමතිතුමා අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ රටේ කැබිනට් අමාත්‍ය වගකීම් දරපු කෙනෙක් එතුමා නිවාස මහජන උපයෝගිතා ඇමතිකමේ ඉඳලා දීර්ඝ කාලයක් මේ රටේ සෞඛ්‍ය ඇමතිකම කරලා නිදහස් ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වෙච්ච ඇමතිවරයා ඊට පස්සේ තවත් විශේෂ ගණනාවකට නායකත්වයේ දීලා මේ වරාය විශේෂ ඉන්නේ. ගරු ඇමතිතුමනි මගේ ඉල්ලීම මේ විෂය ඇතුලේ යා හැකි උපරිම ආර්ථික වාසිය රටට අරගෙන දෙන්න. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ කොළඹ වරායේ අද ඔය අපි දකින්න කොළඹ වරායෙන් ලොකු කොටසක් හැදුවේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ. දැන් හකින් ඇමතිතුමත් මට වුණ කතා කරනවා මේ අදානිල ආවා එන කෙනාගේ වාසගමන් නම අදානිද අම්බානිද ගාන්ධිද ආයෝජනයක් කළ හැකි කෙනෙක් ආවොත් ඒ ආයෝජනය අප විසින් භාරගත යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ගියවර සාකච්ඡාවේදීත් මම රක්ෂණය පිළිබඳ තියෙන ඉල්ලීම පිළිබඳව ඉදිරිපත් කළා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් තියෙන ඉතාම අකාරුණික තත්ත්වයන් පිළිබඳව කල්පනා කරන්න කියලා යෝජනා කළා. ඒ වගේම අද රාජ්‍ය මාධ්‍ය සම්බන්ධව ඇත්තටම රාජ්‍ය මාධ්‍ය මේ රටේ ජනමාධ්‍යයේ ශ්‍රේණිගත කිරීමවල අංක 1ට ඉහළම තැනට ආපු වෙළඳපළ තත්ත්වයක් අපිට හදාගන්න එදා පුළුවන් වුණා. ඒ කියන්නේ දැන් අද මේකේ නැවත වෙනස්සත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ සඳහා අපිට වෙළඳපළ අවස්ථාවක් තියෙනවා. දැන් එකම පාරේ දුවන ප්‍රයිවට් බස් එක ලාභ වෙලා ඒ පාරෙම ඒ කාල සටහනට සමාන්තරවම දුවන ළඟම බස් එක පාඩු වෙන්න බෑනේ. එහෙනම් එතන වෙන ආරවුලක් ඕන තියෙන. ඒ නිසා මේ තියෙන වෙළඳපළ තත්වයන් උපරිමෙන් දිනාගෙන රාජ්‍ය මාධ්‍ය ආයතනවලට තියෙන වෙළඳපළ අවස්ථාවන් පිළිබඳව අපි ඒ ජයග්‍රහණ ටික ලබා ගන්නමු කියන එක යෝජනා කරනවා. ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමාගේ වෙලාව පොඩ්ඩක් ගන්න සභාපතිතුමා. අවසරයි. හරි, ඔක්කොම හරි ගන්න. මම දැන් කතාව රිම් කරගන්න හැදුවේ. හරි, ඒ නිසා මම යෝජනා කරනවා මේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළේ මේවා මේ ශේෂ්ත්‍රය පිළිබඳ ප්‍රවීණයෝ නවකයෝ පරම්පරා තුන හතරක වැඩෝ ඉන්න තැන. සබබතෝ හරි. ඒ නිසා මේ සියලු දෙනාට එකතු වෙලා මේ ආයතනවල ඇත්තටම ඒ වගේම තමයි මේ මාධ්‍ය ආයතනවලට තිබුණු රාජ්‍ය මාධ්‍යට තිබුණු ලොකුම අවුල තමයි ඒ ඒ එයාර් ටයිම්ස් වලට තිබුණු දේශපාලන බලපෑම. ඒ කියන්නේ පවතින ආණ්ඩුවේ ග්‍රහණයට ගුවන් කාලයේ හසුවීම. මම හිතනවා සාපේක්ෂව අද මේ ප්‍රශ්නේ ඇත්තටම නැති තරම්. ගෙන අද ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළට ගිහිල්ලා කතා පවත්වන ඒ වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ විකාශය කරවා ගැනීම වැනි දේශපාලන ප්‍රචාරණ උපක්‍රමවල නැහැ. ඒ නිසා ඒ නිදහසත් මේ මොහොතේ තියෙන වෙලාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන මේ සම්බන්ධව අලුතෙන් කල්පනා කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් හැකියාව තියෙන කණ්ඩායම මේ ඇතුලේ වැඩ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ලංකාවේ ජනමාධ්‍ය තියෙන ඒ ළඟ එක අවුලක් තමයි ගරු සභාපතිවරුනේ මේ પરම්පරා අතර තියෙන සම්බන්ධය සමහර අවස්ථාවලදී හොඳ මදි. ගැන අලුත් પરම්පරාව ඇතුළට ආපුවාම ඒ තරුණ දරුවන්ට නිදහසේ වැඩ කරන්න ඒ අලුත් නිර්මාණ චින්තනයට අර අතීතකාමයේ බැහැර කළා ඒ අයට තැන දීම තුල තමයි අපිට මේ තත්වය ගොඩ ගන්න පුළුවන් ඉන්නේ. දැන් ලංකාවේ ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් අද නූතන තරුණයා අතරේ මේ වෙළඳපොළ මේ කර්මාන්තය තියෙන. ඒ වගේම ලංකාවේ රූපවාහිනිය, ගුවන්විදුලි ශේෂ්ත්‍රය නූතන නව අලුත් પરම්පරාවතට ලබා දීම තුලත් අපිට යම් ජයග්‍රහණයක් ලබාගත හැකියි කියලා විශ්වාස කරනවා. මම මගෙන් පස්සේ මගේ ආයතනට ආපු પરම්පරා හතරක් එක්ක ඉතාම සුවදව ගනදෙනු කළ මිනිහෙක්. මට මතකයි මට බෝනස් එක දෙනකොට ඒ ස්ථිර නැති සහන sannivedakeyo සහන නිෂ්පාදකේ විදිහට හිටපු අයත් එක්ක මම මගේ බෝනස් එක බෙදාගත්ත මිනිහෙක්. ඒ නිසා මට ඒ ගැන කතා කරන්න මම ඒක හදවතින් අවංකව ඒ යෝජනාව කරන්නේ ඊළඟ પરම්පරාව දිහා ආදරෙන් බලන්න කියලා. ගරු සභාපතිතුමනි, ඒ වගේම ජනමාධ්‍ය විශේෂයට අදාළව මේ සමාජයේ මේ සභාවේ වැඩි අවධානයක් යොමු කළා මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක සම්බන්ධ මේ තියෙන සමාජ මාධ්‍ය වේදිකාවේ හැසිරීම සම්බන්ධව. අපි දන්න කාලේ ඉඳලා ලංකාවේ තිබුණු එක්තරා අදහසක් තමයි නූතන තරුණයාට අවස්ථාව දීම තුල. දැන් මම ජනමාධ්‍ය සම්බන්ධවත් ඒ යෝජනාව කළේ ඒ පද නෙමෙයි ඉඳලා. හැබැයි සමහර තැන් තියෙනවා තරුණයාට අධිපතිත්වයේ හිමිවුණු ශේෂ්ත්‍රවල ඒ තරුණයාගේ තාරුණ්‍ය ගති ලක්ෂණ නැහැ. දැන් උදාහරණයකට ලංකාවේ සමාජ මාධ්‍ය වේදිකාවේ අධිපතිකම තියෙන්නේ තරුණයා තේනේ. හැබැයි ඒ තුල අපි මේ මොඩර්න් ලක්ෂණ දකින්නේ නැහැ. ජන සමාජ මාධ්‍ය හැසිරීම් වල ඉතාම ගෝත්‍රික තත්වයන්, ඒ කියන්නේ වෙන කිසිවක් ඩිජිටල් කරගෙන නැහැ, වෛරය ඩිජිටල් කරගෙන තියෙනවා. දේශපාලන වෛරය, Tamange අනේකාට තියෙන අකමැත්ත, අනේකාගේ දියුණුව දකින්න තියෙන අකමැත්ත, තව කෙනෙක්ගේ සතුට දිහා බලලා සතුටු වෙන්න බැරි මානසිකත්වය, මේ සියල්ල තමයි අද සමාජ මාධ්‍ය වේදිකාව තුල අපි දකින්නේ. මම නම් දැන් සෑහෙන කාලෙක ඉඳලා ටිකක් මේකෙන් ඈත් වෙලා ඉන්න මිනිහෙක්. මොකද ඒ තියෙන ඇතම් චර්යාවන් පිළිබඳව හදවතක් තියෙන මිනිහෙක් විදිහට ඒ දිහා බලාගෙන ඉන්න අමාරුයි. මිනිස්සු මේතරම් දියුණු ලෝකයක් ගැන කතා කරද්දි, මේතරම් එකිනෙකා ගරු කරන සමාජයක් පිළිබඳව කතා කරද්දි, සෝෂල් මීඩියාකට Tamange Facebook එකට ගිහිල්ලා මිනිහෙක්ට කරන්න පුළුවන් උපරිම අපහාසය කරනවා. මේක ඊළඟ අවුල තමයි. අද මේ විසංවාදයේ තියෙන්නේ දේශපාලන කණ්ඩායමක් තව දේශපාලන කණ්ඩායමක් අතර. ඒ නිසා මේක පොදු සමාජයේ ප්‍රශ්නයක් විදිහට තාම දකින්නේ නැහැ. හැබැයි සෝෂල් මීඩියා එක පාවිච්චි කරලා X කියන බැංකුව Y කියන බැංකුවට ගහන්න ගත්ත දවසට A කියන රේඩියෝ චැනල් එක B කියන නාලිකාවේ කීර්ති නාමයට පහර දෙන්න ගත්ත දවසක අහවල් කම්පැනිය වෙනත් සමාගමකට සමාජ මාධ්‍ය තුල ඒ බිස්කට් නෙමෙයි අපේක තමයි හොඳ මේක කියලා සදාචාර විරෝධී විදියට ඇටැක් කරන්න ගත්ත දවසකට තේරෙයි මේ ඇතිවෙන සමාජ මාධ්‍ය වෛරය වැරදි කියලා. අද මේක දේශපාලකයාට ඕන මොකක් වුණා කමක් නැහැ කියන තැනට සමාජයේ හැරිලා නිසා ඒ පිළිබඳව සමාජයේ ලොකු අවධානයක් නැති බවක් තමයි අපි දකින්නේ. ලෝකයේ නූතන තරුණයා මේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය වේදිකාව පවා පාවිච්චි කරමින් ඉන්නවා විවිධ ආදායම් මාර්ග වෙනුවෙන්. ලෝකයේ අද අපි කතා නොකලට අන්තර්ජාල ව්‍යවසායකත්වයක් පිළිබඳව කතා කරනවා. දැන් entrepreneurship කියන විෂය මේක net ප්‍රිනර්ෂිප් විදිහට නැත්නම් මේ අන්තර්ජාල ව්‍යවසායකත්වයක් විදිහට ලෝකයේ අද සාකච්ඡා කරමින් ඉන්නේ. ලංකාවේ තරුණයා සමාජ මාධ්‍ය ඇතුළට ආවට අන්තර්ජාල භාවිතය ළඟට ආවට ඒ තුල තියෙන අර ව්‍යවසායකත්ව අවස්ථාව දිහා බලලත් නැහැ. ඒක සමහර දේශපාලන කණ්ඩායම් තරුණයාගේ ඒ තාක්ෂණික අවබෝධය සහ සමාජ මාධ්‍ය චර්යාවන් ස්වකීය දේශපාලන මතවාදයේ වෛරී සහගත ලෙස සමාජගතකරන්න පාවිච්චි කරනවා මිසක් ඒ තරුණේ අමතලා සමාජ මාධ්‍ය වේදිකාව ඇතුලේ තියෙන අන්තර්ජාල ව්‍යවසායකත්වයේ පිළිබඳ සංවාදයක් ඒ මිනිස්සුන්ට නැහැ. මේ නිසා අපි යෝජනා කරන්නේ මේ තරුණයා විශේෂයෙන්ම අද රැකියා උත්පාදනයේ පිළිබඳ ආර්ථික අවපාතයක ඊළඟ ලක්ෂණයක් නව රැකියා ජනිත වීමේ යම් අඩුවක්. ඒ වගේම තියෙන රැකියා අවස්ථාවල පවා අහිමි වීම. ඒ නිසා අපිට අලුත් ආදායම් මාර්ග පිළිබඳ යම් ගවේෂණාත්මක අලුත් සොයායාමකට පිවිසෙන සිද්ධ වෙනවාමයි අන්තර්ජාලය ඒ සඳහා හොඳ අවස්ථාවක් බවට පත්කර ගැනීම සම්බන්ධවත් මට මේ වෙලාවේ කරන්න යෝජනාවක් තියෙනවා. ඒ වගේම මේ ජනමාධ්‍ය කියන රස්සාව ගරු සභාපතිතුමනි අර ඇඹුල් කනවා වගේ වැඩක් එළියෙන් බලනකොට හරි
ආසහිතනවා.
ඒ තියෙන අපහසුව දැනෙන මේක ඉතාම දුෂ්කර වෘතියක්. සමාජයක තියෙන හැම දුෂ්කර අවස්ථාවකම යම් මට්ටමකින් හෝ අත්විඳින වෘතකයා තමයි ජනමාධ්‍යකරුවා. මේ කාලේ අපි දකින මේ දේශගුණික අනතුරු වලදී පවා මේ කාලගුණ තත්වයන් තුළදී පවා අපි ඒව දකිනවා. යුද්ධ වෙලාවේ මේ එල්ටීටී ත්‍රස්තවාදයේ තිබිච්ච සාහසිකත්වය මේ රටට ලෝකයට අනාවරණය කිරීමේදී පවා යුද වාර්තාකරණය පිළිබඳව එක්තරා සංස්කෘතියක් මේ රටේ මාධ්‍යකරුවන් විසින් නිර්මාණය කළා කියන එක තමයි අපේ හැඟීම. ඒ අනිකාගේ තොරතුරු දැනගැනීම අයිතිය වෙනුවෙන් ඒ කරන කැපවීමට මේ වෙලාවේ ප්‍රවෘත්ති මැදිරිය ඇතුළු ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව ඉඳලා ඒ වගේම ගෙදර ඉඳලා පාරේ ඉඳලා මේදී අහගෙන ඉන්න ඒ සියලුම මාධ්‍යකරුවන්ට වෘත්තීය සගයක් විදිහට මගේ ආචාර්ය බුද කරමින් වැඩිපුර වෙලාවක් ගුණ අපේ ගමේ ලලිත් වර්ණ කුමාර මන්ත්‍රීතුමාටත් ස්තුති කළා. ඔබතුමාටත් ස්තුති. මං කතා කරලා ඉවරයි.
බොහොම ස්තුති. මීළඟට ගරු ජේසි අලවතුර මන්තුමා ඔබතුමාට විනාඩි 8 කාලයක් ලැබෙනවා.
ගරු ආරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම ජනමාධ්‍ය ඒ වගේම ගුවන් සේවා වරාය අමාත්‍යංශ ගණනාවක කාරක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී අද මාධ්‍ය අද ලෝකෙත් එක්ක ඉතාමත් දියුණු සංවේදන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ රටක පාලන තන්ත්‍රයට දැන් මේ වෙනකොට මේ මාධ්‍යත් සමාජයේ ජන සමාජයේ විශාල බලපෑමක් කරන්න පුළුවන් සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට විවසාදායකය අධිකරණය ඒ වගේම විධායකය වගේම මාධ්‍යත් මේ රටේ ජනතාව එහෙම නැත්නම් අද ජනතාව මෙහෙවන එහෙම නැත්නම් රටක් පාලනය කරන ආයතන බවට එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේ මාධ්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී මාධ්‍ය භාවිතය රටක ඉදිරි ගමනට ඒ වගේම රටේ සංස්කෘතියට ඒ වගේම රටේ අනාගතය හා සම්බන්ධව විශාල කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන් මාධ්‍ය තුලින්. මොකද මාධ්‍ය තමයි ජනතාව නිතර පරිහරණය කරන්නේ. ඒක කාලෙන් කාලට පරිණාමය වෙනවා. ඒ පරිණාමය වුණාට ඒක ඒ තුලින් ජනතාව දැනුවත් කරනවා වගේම ජනතාව මෙහෙවීමට මාධ්‍යයට හැකියාව තියෙනවා. දැන් මුද්‍රිත මාධ්‍ය පාවිච්චි කළා දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා. ඊට පස්සේ විශේෂයෙන්ම රූපවාහිනී වාගේ ගුවන් විදුලියෙන් පස්සේ රූපවාහිනී දැන් සෝෂල් මීඩියා හරහා තමන්ගේ අතේ තියෙන දුරකථනයෙන් මුළු ලෝකයක් බලන්න දකින්න මෙහෙවන්න පුළුවන් තැනට අවිල්ලා තියෙනවා. එතකොට මේ සඳහා යම් නීති රීති ඒ වගේම ඒ අලුත් වෙන තාක්ෂණයත් එක්කම මේවා සඳහා යම් යම් නීති රීති පද්ධතියක් අත්‍යවශ්‍යයි කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. හැබැයි මේව වාරණය කරන්න නෙමෙයි, සමාජය යහපත් මගට ගේන්න. ඒ වගේම ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධය ඒ යහපත් මාර්ගය තුලින් ඉස්සරහට ගෙනියන්න. ද අපි මාධ්‍ය නිරන්තරයෙන් පාවිච්චි කරන්න කියන එක ගැන අද කාටත් ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ හැටියට දරුවන් සම්බන්ධයෙන් අද විශාල ඉෂාබංගත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ අලුත් තත්ත්වයක් එක්ක ඒකට කොහොමද මූණ දෙන්නේ කියලා දෙමව්පියන්ට ප්‍රශ්න කරනවාක් තියෙනවා. අපි රටක් හැටියට ගත්තත් ඒක තියෙනවා. ඉතින් ඒ නිසා මාධ්‍ය සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම රූපවාහිනිය ඒ වගේම ගුවන් විදුලිය භාවිතය සම්බන්ධයෙන් අපිට විනයක් අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම නොවුනොත් දැන් අපි දන්නවා සමහරලාට මාධ්‍ය පාවිච්චි කරනවා දේශපාලන වශයෙන් ඒ වගේම පුජ්‍යලයන් වශයෙන් අපහසුතා ගණනාවකට පත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල ඕනම පුජ්‍යලයකට පහර දෙන්න අවස්ථාව අද ඒකේ ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය අපිට මේ තියෙන අවස්ථාවල් අපි තවත් කෙනෙකුට එහෙම නැත්නම් ආයතනයකට එහෙම නැත්නම් සංවිධානයකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් විදිහට අද සකස් වෙලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපිට අලුත් නීති රීති පාර්ලිමේන්තුව තුළ මේවා වාරණය කරන්න නෙවෙයි නමුත් මේවා පාලනය කරන්න එහෙම නැත්නම් මේවා යම් විනයකට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අද විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගුවන් සේවා සම්බන්ධයෙන් කතා කරාම අපේ රට ඉස්සරහට ගෙනියන්න නම් ඉතාමත් අත්‍යවශ්‍යම කාරණාවක් තමයි මේ ගුවන් සේවා අපේ රට තුල ක්‍රියාත්මක කිරීම. අපි දැක්කා අපිට තියෙන තොරතුරු අනුව 2021 සංඛ්‍යා 22 සංඛ්‍යාලේඛන අනුව ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මගින් විශේෂයෙන්ම ගුවන් යානා 37,500ක් විතර අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඒ මගින් විශාල මගින් සංඛ්‍යාවක් අපේ රටෙන් ඇවිල්ලා තිනවා, රටෙන් ගිහිල්ලා තියෙනවා. මේක ඉතාමත් වැදගත් වෙනවා කොරෝනා කාලෙන් පස්සේ අපේ රට සංචාරක ව්‍යාපාරත් එක්ක ගත්තාම මේ රටට එන ගුවන් ගමන් ප්‍රමාණය වැඩි වෙන තරම් තමයි ඒ වාසිය අපේ රටට ඇති වෙන්නේ. ඒ වගේම තමයි අපිට විශාල විදේශ විනිමයක් ලබා දෙන එකක් තමයි ඊයේ දිනේ අපි සාකච්ඡා කරේ විදේශ රැකියා අංශේ. ඒ සඳහාත් අපේ රටේ විශාල ප්‍රමාණයක් මේ වසර තුල මම හිතන්නේ ලක්ෂ 3කට වඩා ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සියල්ලම මේ ගුවන් සේවාවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපිට දැන් මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක ගත්තාම අපි දැක්කා ඉතාම සුළු ප්‍රමාණයක් තමයි 2022 දී මේ අභ්‍යන්තර ගුවන් ගමන් වලින් ගිහින් තියෙන්නේ. අපි කුඩා රටක් වුණත් අපි දන්නවා සංචාරක ව්‍යාපාරයට අපිටත් වඩා කුඩා රටක් මාලදීව වෙන. නමුත් මේ අභ්‍යන්තර ගුවන් ගමන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඒ රටේ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ජලාශ්‍රිත ගුවන් යානා ඒ සම්බන්ධයෙන් අපිට තව ඉස්සරහට ගොඩක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. අපේ රටේ ගිහිල්ලා තියෙන්නේ ඒ එවැනි සේවාවන් වලින් 1530 ගණනයි 2022 අවුරුද්දේ. ඉතින් ඒක අපේ රටේ එන සංචාරක ප්‍රමාණය බැලුවම ඉතාමත් අඩු සංඛ්‍යාවක්. අපේ රටේ සංචාරකයෝ දැන් මේ වෙනකොට මේ වසර තුර 115 ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් 1000 ගණනක් විතරයි රට ඇතුලේ ගුවන් ගමන් වලින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය අපිට ඉස්සරහට ගේන්න ඕනි. මොකද ජලාශ්‍රිත ගගන යාත්‍රා ගාන ප්‍රමාණය අපි වැඩි කරලා ඒවට අවශ්‍ය පහසුකම් දීලා ඒවා දිරිගන්නලා අපි මේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරනවා. ඒ වැනි දේවල් අපි අලුතෙන් ඇති කළ යුතුයි කියන එක පැහැදිලිවම කියන්න ඕනි. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරන්නේ ඉතාමත්
ප්‍රමුතුමා තව තියෙන විනාඩි දෙක කාලයක්
තත්වයක් අපි ඒ ගැන මම දීන් කතා කරන්න යනවා. මේ ගොඩක් දිනක් කතා කරා විශේෂයෙන්ම අපි ගුවන් විශේෂයෙන් ගුවන් තොටුපළේ පහසුකම් සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි මේවා තවදුරටත් විශේෂයෙන්ම කොළඹ කටුනායක ගුවන් තොටුපළ අපි තවදුරටත් ඒක දියුණු කළ යුතුයි. මොකද ඒ අවශ්‍යතාවය අපිට පේනවා. අපි දැක්කා දැන් ඉන්දියාවේ ගුවන් තොටුපළ දිහා බලමු, අපි දිල්ලි ගුවන් තොටුපළ දිහා බලුවාම ඒවා දැන් මේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට ලබා දීලා ඉතාමත් දියුණු තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ඒව ගැනත් අපි උදාහරණ අරගෙන අපේ රටේ විශේෂයෙන්ම ගුවන් තොටුපළවල් සම්බන්ධයෙන් ඉස්සරහට ක්‍රියාත්මක කිරීමේදී අපි කටයුතු කරන්න ඕනි. ඒ වගේම හම්බන්තොට ගුවන් තොටුපළ දිගින් දිගටම අපිට පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒවා ලාභ ලැබෙන ආකාරයෙන් කොයි ආකාරයෙන්ද අපි මේවා පාවිච්චි කරන්නේ, මේවා ක්‍රියාත්මක කරන්නේ, පුහුණු මධ්‍යස්ථාන හැටියට මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන්, තවත් කාරණා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒවා සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරන්න ඕනි. ඒ වගේම තමයි වරාය සම්බන්ධයෙන් කතා කරනවා නම් පහුගිය වසර කීපය තුළ බැලුවම 2015 අපිට වරායවල් වලින් වරාය අධිකාරිය උපයලා තියෙනවා රුපියල් මිලියන හතලිස්දාස් අටසිය පහක්වාගේ මුදලක් එකන බිලියන හතලියයක් විතර ඒවගේ මතමයි දෙදා දාසේද බිලියන හතලි සතරක්වාගේ. ද එනිසා රුපියල් බිලියන්. එතකොට වරාය කියන්නේ අපේ රටේ හදවත. විශේෂයෙන්ම අපි දන්න සිංගප්පුරුවාගේ රටක් ගත්තාම අද ඒ වරාය තුළින් මොනතරන්ගේ රට ඉස්සරට ගැනල්ල තිීරව. අද සිංගප්පූරයේ සම්පූර්ණ සංවර්ධනයේ විශාල කොටසක් ගුවන් තුඩුපළ සහ වරාය තුලින් තමයි ලබලා තියෙන්නේ ජයග්‍රහණ හැම එකක්ම. එහෙමනම් අපි අපිට මතක් කරන මේ වෙලාවේ ලලිත් ඇතුළත්මුණි මැතිතුමා එතුමා වරාහය ගුවන් සේවා ඇමතිවරයා හැටියට කොළඹ වරාය ජාත්‍යන්තරව ගොඩක් ඉස්සරහට ගෙනාවා එතුමා ඒ කාලේදී. ඉතින් ඒ තත්වය මම හිතන්නේ එතනින් එහාට අපිට යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද තියෙන කාර්යබහුල වරායවල් අතරින් අපි ඉන්නේ 25 එහෙම නැත්නම් 30 වාගේ තැනක අපි මේට වඩා ඉස්සරහට එන්න පුළුවන් ඉතාමත් භූගෝලීය වශයෙන් ඉතාමත් සුදුසු ස්ථානයක අපේ රට පිහිටලා තියෙන්නේ. එහෙනම් අපි මේවා තව ඉස්සරහට අරගෙන මේ රට දියුණු කරගන්න
මේ කාලය අවශ්‍යයි.
අපි වැටලා ඉන්න තැනින් ඉස්සරහට එන්න නම් මේවා සඳහා අලුතෙන් හිතලා අලුතෙන් ලෝකේ අනිත් රටවල් කොහොමද දියුණුනේ සිංගප්පූරු වගේ රටවල් කොහොමද මේවා ජයග්‍රහණ ලැබලා තියෙන්නේ කියලා හොයලා බලලා ඒ අනුව අපේ රටටත් ඒ අලුත් තත්ත්වයන් එකතු වෙලා කටයුතු කරන එක තමයි වැදගත් කියලා මතක් කරමින් කාල වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා විසින් සල්ප අවසන් කරනවා.
ස්තුතිවන්ත ගරුවන්තුමනි, මිලඟට ගරු ජී රත්නසේකර මන්තුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාධිපති මන්ත්‍රීතුමනි, අද වරාය ගුවන් සේවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩි ශීර්ෂය මේ අවස්ථාව වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම පොඩක් ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන කිව්වොත් අපේ විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක් තියෙනවා. ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්තොටු සංස්ථාව, ලේක් හවුස් ආයතනය වගේ රාජ්‍ය මාධ්‍ය ආයතන. අපේ ජනමාධ්‍ය ගරු අමාත්‍යතුමා බන්දුල ගුණරත්න මැතිතුමා පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටතදීත් හැමදාම කියනවා මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන සක්කරයාගේ පුතා වයිමාවත් බෑ කියලා. එතකොට හැබැයි දැන් අපට සිද්ධ වෙලා තියෙනවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සක්කරයාගේ පුතා වයිමට බැරි නම් වයිමගේ පුතා ගෙනල්ලා හරි මේක කරන්න වෙනවා. හැබැයි මම සන්තෝෂ වෙනවා එතුමා යටතේම තියෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ යටතේම තියෙන එක ආයතනයක් මේ වෙනකොට ටිකක් අර කරන්න බැහැ කිව දේ කිය කරන මට්ටමට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ආයතනයේ කළමනාකරණය වෙනස් කළා. ගරු අමාත්‍යතුමා මේ අලුත් සභාපතිවරයෙක් පත් කළා ලේක් හවුස් ආයතනයට, මහාචාර්ය හරේන්ද්‍ර කාරිවසම්. මං සන්තෝෂයි එතුමා ගරු බන්දුල ගුණරත්න අමාත්‍යතුමාගේ ශිෂ්‍යෙක්, ඒ වගේම මගේ ශිෂ්‍යෙක්. ඉතින් අපේ ශිෂ්‍යෝ ගිහිල්ලා මේ වැටිලා තියෙන ආයතන නිසලෙස කළමනාකරණය කරලා ගොඩ ගැනීම සම්බන්ධයෙන් මම ඇත්තනම මගේ සතුට ප්‍රකාශ කරනවා. විශේෂයෙන් ලේක් හවුස් ආයතනය 2022 ජූලි දක්වා රුපියල් මිලියන 269 අලාභයක් ලබලා තිබුණා. ඒතර ඉතිරි කාලය තුළ මේ කළමනාකරණ වෙනස් වීමත් එක්ක ඒක 198 දක්වා අඩු කරගෙන තියෙනවා. දැන් 2023 ඔක්තෝබර් දක්වා මේ VRS වැඩසටහන ක්‍රියාවට ඒ වියදම හැර ඒ වීදම අඩු කිරීමට පෙර මිලියන 250ක ලාභයක් ලබලා තිනවා. අපි දන්නවා ආදායමෙන් ලේක් හවුස් ආයතනයේ 50%ක්ම යන්නේ වැටු වේතන හා වෙනත් දීමනා සම්බන්ධයෙන්. ඒතර මේ වෙනකොට VRS වැඩසටහන යටතේ 214 දෙනෙක් විශ්‍රාම අරන් තිනවා. ඉතින් විශේෂයෙන් 22ට සාපේක්ෂ 23 අවුරුද්දේ මුද්‍රණාංශයේ ආදායම, වාණිජ මුද්‍රණාංශයේ ආදායම 375%කින් වර්ධනය වෙච්ච බවට වාර්තා වෙනවා. මම මේ කියන්න හදන්නේ ඒතර මේ එක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් මේක සාමාන්‍ය රටේ මතය තිබුණේ මේ රාජ්‍ය මාධ්‍ය ආයතන කවදාවත් අඩුගානේ අලාභය අයින් කරන්නවත් බැරි වෙයි කියලා. ශාන්ත බණ්ඩාර අමාත්‍යතුමා මේ දැන් මොහොතකට කලින් කිව්වා ස්වාධීන රූපවාහිනියත් ඒ මට්ටමට පත් වෙමින් ඉන්නවා කියලා. මම විශ්වාස කරනවා මතයක් ගොඩනගන එක වැරදි. මේ රාජ්‍ය ආයතන ලෙස ලාභ ලබන්න බෑ, පවත්වාගෙන යන්න බෑ කියන එක ගැටලුව තියෙන්නේ මේ ආයතනවල තියෙන කළමනාකරණ දුර්වලතාවය. ඒ නිසා ලේක් හවුස් ආයතනට ඇත්තම ලොකු වාසියක් තියෙනවා. මොකද රාජ්‍ය ආයතනවල ගොඩක් දැන්වීම් ලේක් හවුස් ආයතනය තුළ තියෙන්නේ. නමුත් මේ වාසියත් සැලකිලට අරන් මේක ලේක් හවුස් ආයතන විතරක් නෙමෙයි, ස්වාධීන රූපවාහිනී, ජාතික රූපවාහිනී, රාජ්‍ය මාධ්‍ය ආයතන මේක අර රජයේ හොරණෑවක් වගේ කියන මතය අයින් කරලා මේක ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඇරලා
පුද්ගලික අංශේ මාධ්‍ය ආයතනත් එක්ක තරඟකාරී ලෙස පවත්වාගෙන යන්න අවකාශ සලසලා දුන්නොත් මේ මම විශ්වාස කරනවා මේ ආයතනවල කළමනාකරණයට හොඳ නිලධාරීන් ටිකක් පත් කර ගත්තොත් මේ ආයතන යම් මට්ටමකට අපට අඩු ගානේ අලාභ ලබන තත්ත්වෙම උදව ගන්න පුළුවන් මහා සම්පත් ප්‍රමාණයක් තියෙනවා ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මම හිතන දැවැන්ත සම්පත් ප්‍රමාණයක් අපි මේ සම්පත් වලින් නිෂ්ප්‍රයෝජන ගන්න නැහැ දැනට මේ වෙනකොට රජයේ ලොකු විශ්වාසයකින් කටයුතු කරන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මේ රාජ්‍ය ව්‍යවසායම් ප්‍රතිව්‍යුහගත කරන ලැයිස්තුවේ ආයතන 80ක් පමණ මේනකොට ලයිස්තුගත කරලා තියෙනවා මන් දන්නා තරමින් අපේ අමාත්‍යතුමා බව නිවැරදි කරන්න මේ රාජ්‍ය මාධ්‍ය ආයතන මේ ලයිස්තුවේ ඇතුලේ නැහැ එතකොට මං හිතන්නේ මේ ලේක් හවුස් වගේ ආයතන ස්වාධීන රූපවාහිනිය අතරම ලාභ ලබන තත්ත්වයට එනවා නම් ඒවා ලාභ ලබනකොට සමහර මේ ලයිස්තු ඇතුලට යන්න පුළුවන් මොකද දැන් ගුවන් සේවා අමාත්‍යංශයත් මෙතනම තියෙන නිසා දැන් ශ්‍රී ලංකන් එයාලයින් ප්‍රතිවගත කිරීම කළ යුතුයි කියන තැන අපිත් ඉන්නවා හැබැයි ඒකේ ලාභ ලබන කොටස විතරක් දීලා අලාභ ලබන කොටස අපි තියාගත්තොත් අපි මීටත් වඩා අර්බුදයකට ලක් වෙනවා. ඒතර මේ ආයතනත් ප්‍රතිවගත කිරීම කියන්නේ හුදෙක් පුද්ගලිකාංශයට විකිණීම පමණක් නෙවෙයි. ප්‍රතිවගත කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ගරු අමාත්‍යතුමනි මම යෝජනාවක් කරනවා. දැන් අපිට ස්වාධීන රූපවාහිනියට වෙනම පාලක මණ්ඩලයක් ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. සභාපතිවරයෙක් ඉන්නවා. ජාතික රූපවාහිනියටත් එහෙම වෙනම මණ්ඩලයක් තියෙනවා. ලේක් හවුස් ආයතනයටත් වෙනම මණ්ඩලයක් තියෙනවා. ගුවන් විදුලි ආයතනයටත් වෙනම මණ්ඩලයක් තියෙනවා. අපි ප්‍රතිවගත කිරීම කරන්න විවිධ ඇංගල් වල නැත්නම් විවිධ දෘෂ්ටි කෝණ වලින්. ඒතර මේක මේ රාජ්‍ය ආයතන සියල්ල එක පාලන අධිකාරියකට ගෙනාවොත් මගේ විශ්වාසයේ අවම වශයෙන් මාසකට රුපියල් මිලියන 60ක්වත් ඉතිරි කිරීමේ හැකියාව මේ හරහා තියෙනවා. ඒ වගේම භාවිතා නොකරන සම්පත් තියෙනවා හරියට. ඒ කියන්නේ සමහර ආයතන වල ඇත්තටම ආයතනයේ මෙහෙයුම් කටයුතු වල ඉක්මවා ගිය අධි දනණයක් තියෙනවා, අධි ප්‍රාග්මලයක් නැ අධිවත්කම් ප්‍රමාණයක් තියෙනවා. දැන් ලේක් හවුස් ආයතනයේ මට තොරතුරු තියෙනවා. එයාලගේ පාවිච්චි නොකරන ඉඩකඩ ප්‍රමාණය යම් ඵලදායක දෙයකට පාවිච්චි කළ යුතුයි කියලා මේ වගේ අනික් ආයතන වලත් තියෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා මේ අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඔක්කොම එක පාලන අධිකාරියක් යටතේ ගෙනාවොත් අපට මීට වඩා කාර්යක්ෂමව එක පවත්වාගෙන යන්න පුළුවන් මේ අලාභ ලබන තත්ත්වයෙන් මේක මුදව ගන්න පුළුවන් සම්පත් ෂෙයා කරගන්න පුළුවන් ඒ අනුව සම්පත් ඌනතාවයට යම් විසඳුමක් ලැබෙනවා මේ හරහා ඒ වගේම පරිපාලන වියදම් අඩු කරගන්න පුළුවන් සේවක වියදම් අඩු කරගන්න පුළුවන් අතනම ලේක් හවුස් ආයතනයේ දැන් මම හිතන්නේ මේ වෙනකොට යම් මට්ටමකට මේ අතිකාල දීමනාදී යම් අඩු කිරීමක් කරලා තිනවා සේවකෝ කැපකිරීමක් කරලා තිනවා හැබැයි කැපකිරීම නොකළා නම් මේ ආයතන වල පැවැත්ම පිළිබඳ දැවැන්ත ගැටලුවක් එනවා ඒ නිසා අපි මේ සේවකීන්ටත් ස්තුතිවන්ත වෙනවා කෙසේ හෝ අපි යෝජනා කරන්නේ මේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඔක්කොම එක පාලන අධිකාරියක් යටතේ ගෙනල්ලා මේ මාධ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව වැඩි කරලා ලාභ ලබන තත්ත්වය අයින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඒත් එක්කම මට තව යෝජනාවක් කරන්න අවශ්‍යයි. අපේ ලංකාවේ වෙන රටවල් වල තියෙනවා. දැන් සෑම වෘත්තියකටම තියෙනවා වරලත් ආයතන. දැන් වරලත් ගණකාධිකාරී ආයතනයක් තියෙනවා. වරලත් අලෙවි කළමනාකරණ ආයතනයක් තියෙනවා. වරලත් ඉංජිනේරුවන්ගේ ආයතනයක් තියෙනවා. මොකද යම් වෘත්තියක් දියුණු කරන්න ඒකේ වෘත්තීය මට්ටම පවත්වාගෙන යන්න වෘත්තිකයෝ බිහි කරන්න මේ ශාස්ත්‍රය තුළ වරලත් ආයතනයක් අවශ්‍යයි. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මම යෝජනා කරනවා ඔබතුමාට වරලත් මාධ්‍ය ආයතනයක්. මොකද අපේ රටේ මාධ්‍ය පිළිබඳ ගැටලු තියෙනවා. ඇත්තටම මේ රටේ මේ පත් වෙලා තියෙන ව්‍යසනයෙන් ගොඩ ගන්න මේ අර්බුදයෙන් ගොඩ ගන්න මාධ්‍යයට දැවැන්ත කාර්යභාරයක්
තියෙනවා.
තමන්ගේ සහජ දක්ෂතාවය පාවිච්චි කරලා යම් සැලකිය යුතු සේවයක් මේකේ කරනවා. නමුත් වෘත්තීය මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් ලංකාව තුල නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා ඒ වරලත් වෘත්තීය ආයතනයක් මාධ්‍ය වෙනුවෙන් ආරම්භ කරලා මාධ්‍යවේදීන්ට වෘත්තීය මට්ටමක් ගේන්න කටයුතු කරන්න කියලා. ඒත් එක්ක මම හිතන්නේ මීට කලින් කතා වුණා ප්‍රාදේශීය මට්ටමේ වාර්තාකරුවෝ ඉන්නවා. මේ වාර්තාකරුවෝ අසීමිත දුකක් විඳිනවා. හැබැයි එයාලගේ වාර්තාවක් පළ වුණොත් විතරයි, විකාශන වුණොත් විතරයි සමහරට එයාලට කීයක් හරි ලැබෙන්නේ. ඒ අය වෙනුවෙනත් යම් වැඩපිළිවෙලක් හදලා එයාලට යම් කිසි ආදායමක් ලැබෙන විදිහක් පාවිච්චි කරන්න කියන අදහස මම කියනවා. ඒත් එක්කම මේ වරාය අමාත්‍යංශයත් මේක යටතේ තියෙන නිසා හම්බන්තොට වරාය දැන් මම හිතන මදුරේ තනගේ මන්ත්‍රීතුමත් කිව්වා හම්බන්තොට වරාය අපි හැදුවල් බොහෝ බලාපොරොත්තු තියාන. මම විශ්වාස කරනවා හම්බන්තොට වරාය ප්‍රශ්නයක් නෙමෙයි මාකටිං ප්‍රශ්නයක් තිබුණා හම්බන්තොට වරාය අවුරුදු 99කට අහිමි කළා ඒ අහිමි කරපු නායකය තමයි අද ඔබ තමුන්නාන්සලා ජනාධිපති බවට පත් කරගෙන තියෙන්නේ ඒ වගේ මත්තල ගුවන්තොටුපළත් ඒ තත්ත්වයට පත් කරන්න හැදුවා ඒකේ වීගබඩා කළා කවුද ඒ වීගබඩා කරපු නායකයවම තමයි ජනාධිපති බවට පත් කරගෙන තියෙන්නේ හැබැයි මේ මත්තල ගුවන්තොටුපළ මේ තත්ත්වෙන් ගොඩ ගන්න නැතුව අනිත් පැත්තෙන් අපි අපට මන් දන්නේ ඔරොත්තු දෙනවද කියලා හිඟුරක් ගොඩ ගුවන්තොටුපළක් ඉදි කිරීමේ යෝජනාවක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මේවා තාර්කිකද මේ යෝජනා තාර්කික නැහැ. තියෙන මත්තල ගුවන්තොටුපළ සක්‍රීය කරලා මේකෙන් ආදායම් උපයනවා වෙනුවට නැවතත් හිඟුරක්ගොඩ ගුවන්තොටුපළක් යාම හොඳ. හැබැයි මේ තියෙන ගුවන්තොටුපළ රැකගන්නෙත් නැතුව හිඟුරක්ගොඩට අලුතෙන් ගුවන්තොටුපළක් හදන්න අපට හැකියාව තියෙනවද? ඒක සක්‍රීය කරගන්නේ කොහොමද? ඒකේ සක්‍රීයතාවය අධ්‍යයනයක් කරලා තියෙනවද? ඒක කොහොමද කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් අහන්න කැමති. මේකට උත්තරයක් දෙන්න නම් වඩා හොඳයි. ඒ නිසා දැන් හම්බන්තොට වරාය ඇත්තටම ලංකාව අපි දන්නවා සිංගප්පූරු වරායට එහා ගිහින් මේ වරාය ගොඩනගා ගැනීමේ හැකියාව
තිබුණා.
සංජීව එදිරිමාන මහත්මයා කිව්වා වගේ අපි මේ අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය හැටියට තමයි අපි හිතාගෙන ඉන්නේ හම්බන්තොට වරාය. ඇත්තටම මේක මේ තත්ත්වර ගන්න තිබුණා. නමුත් ඒ වරාය අවුරුදු 99කට අපට අහිමි කරලා තියෙනවා මේ වත්මන් ජනාධිපතිතුමාගේ දායකත්වය ඇතුව. ඒවට ලැබුච්ච චෙක්පත අපට මාධ්‍යයෙන් පෙන්වුවා බොහොම ආඩම්බරෙන් ලොකු වැඩක් කළා වගේ. නමුත් අපි කියන්නේ මේ වරාය අංශය වගේම අර ජනමාධ්‍යන්ද මේ රාජ්‍ය ආයතන ඔක්කොම නිසිලෙස කළමනාකරණය කර ගත්තෝ දැන් තියෙන්නේ කළමනාකරණ ගැටලුමයි. මේ නිසා මේ ආයතන හොඳ කළමනාකරුවෝ පත් කරලා හොඳ ප්‍රධානීන් පත් කරලා හොඳ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරලා මේක නිසිලෙස කළමනාකරණය කර ගත්තොත් රටේ ආර්ථික අර්බුදයට යම් දායකත්වයක් මේක විසඳා ගැනීම සඳහා යම් දායකත්වයක් මේ මාධ්‍ය ආයතනවලුත් වරාය ගුවන් සේවා ආයතනවලුත් ගන්න පුළුවන්. ඒ සඳහා සක්‍රීයව ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම කරමින් මට ලබා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම විශ්වාසකර මන්තුමනේ